සාදුනාදයක් පවත්වමු. නැවතත් සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පතව්‍යායේක රජ්ජේන සංඝේන ගමනේන වා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං අතිපූජනීය ගෞරවනීය අපේ පඬිත හාමුදුරුවන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර කාරුණික පින්වත්නි ශ්‍රී ලාංකීය ඉතිහාසයේහි අතිශයින් පූජනීයත්වයට පත්වෙච්ච අනුස්මරණීය දිනයක් වුණා මේ පුරපසළොස්වක් පොහොය දවස. විශේෂයෙන් අපේ බෞද්ධ කාන්තාවන්ට විමුක්තියේ ద్వාරය විවර කරවමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඩමවාගෙන ලක්දිවට වැඩමවා වදාළ සංඝමිත්තා මහ මෙහෙණින් වහන්සේගේ ගුණවර්ජනය කරන දවස. විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් තමන්ට ලද ඒ ශාන්තියේ මග ජීවිතයට එකතු කර ගනිමින් අනුලා බිසව ඇතුළු බොහෝ කුලකාන්තාවන් සසර දුක් ගෙවා දමා අමා ශාන්තිය සලසා ගත්තා. අනුලා මහ මෙහෙණින් වහන්සේගේ පටන් අද මේ මොහොත දක්වාම මව්පස උදවියෙන් නිවෙන්නේ සැනසෙන්නේ ඒ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ගුණවර්ජනය කරමින් උන්වහන්සේට මේ වෙලාවේදී ගෞරව වේවා නමස්කාර වේවා කියන අදහස ඇති කරගෙනයි මේ සද්ධර්ම දේශනාවට සවන්පත් යොමු කරන්නට ඕන. අද දවස ලාංකික ඉතිහාසයේ තුල අපට අනුස්මරණීය දිනයක් කළ අනෙක් සුවිශේෂ වැදගත් දිනේ උනේ අපට පූජනීය වස්තුවක් උතුම් පාරිභෝගික වස්තුවක් අපේ ලංකාද්වීපයට දායාද වුණු දවස එහෙම කරුණක් සිහියට මතකයට නගාගෙන හි අනුස්මරණීය දිනේ එදා සංගමිත්තා මහමෙහෙණින් වහන්සේ කාන්තා විමුක්තිය උදෙසා ලක්දිවට වැඩම කොට වදාලා ලක්දිවට වැඩම කොට උන්වහන්සේ භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා කළ දේශනාවන් කෙටිකර කෙටිකර දැක්වීමක් මේ ධර්ම දේශනාවේදී අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් කෙනෙකුට කැමතිනම් ඒ විමුක්තියේ දොර විවර කරගන්නට මේ ධර්ම දේශනාවත් කිසියම් මඟ පෙන්වීමක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ ගත කරන සංසාර ගමන අතිශයින් භයංකර බිහිසුණු සසර ගමනකයි අපි කවුරු කවුරුත් යෙදෙමින් ඉන්නේ. ඒ සසරේ සැරිසරන සත්වයිනට මහත් වූ සතුටක් සැපයක් ගෙන දෙනවා නම් ඒ සැපය ගෙන දෙන්නේ තථාගත ධර්මයයි. යම් කැමැත්තක් උපදවාගත යුතු නම් ඒ කැමැත්ත උපදවාගත යුත්තේ ධර්මයේ කෙරෙහිමයි. මේ ලෝකේ වින්ද යුතු යම් රසයක් ඇත්නම් ඒ රසය ධර්මයේ පිළිබඳවමයි. මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එහෙත් ඒ සම්බුද්ධ දේශනාවක් වුණත් ඔබට මට ධර්මයේ මහා රසයක් දැනෙනවද? ධර්මයේ කැමැත්ත ඒ තරමට බලවත් වුණාද කියන කාරණාව නම් ටිකක් සැක සහිතයි. ලෞතර බුදුවරු යමක් ලෝකෙට දේශනා කළා නම් ඒක සැබෑවක්මයි. අපේ කැමැත්ත, අපේ රතිය, අපි ලබන රසය විවිධාතට යොමු වෙලා තියෙන්නට පුළුවන්. එහෙත් යම් දවසක තථාගත ධර්මයේ අපි හැඳින ගත්තොත් අන්න එදාට අපට තේරෙනවා අනේ තථාගත ධර්මයේ තරම් රසවත් දෙයක් තවත් නෑ නේද කියලා. කැමැති වෙනවා නම් මීට වඩා වෙනස් දෙයක් ලෝකේ නෑ නේද කියලා. මීට වඩා සැපයක් ලෝකේ තවත් නෑ නේද කියලා ප්‍රත්‍යක්ෂතාවයෙන් වැටහෙනවා ඒ ධර්මයේ මිහිර හඳුනාගත් දවසට. ඒ ධර්මයේ රසය අපි නොහඳුනන නිසායි හුඟක් වෙලාවට අපේ ජීවිත ධර්මයෙන් තොර වෙලා තියෙන්නේ. ධර්මයේ දැනගන්නත් නිසි ක්‍රමයක් තිබෙන්නත් ඕන. අද හුඟක් වෙලාවට එදා මිහින්තලාවේ අම්බස්තලයෙන් ගලාගෙන ගිය ඒ සදහම් ගංගාව වියලි සිදී ගොස් දෝ කියලා හිතන වාර නම් අනන්තයි. හැබැයි බණ දහම් නම් බොහෝ කියවෙනවා. එහෙත් එය අර්ථයෙන් පිරුණද කියන එක නම් ටිකක් විමසිලිමත්ව බලන්ට වෙලා තියෙනවා. අද මේ ශාසනය තුලත් ධර්මයේ තුලත් විවිධ මතවාද ගොඩනැගෙන අවධියක අපි ජීවත් වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ලෝකේ රත්තරන් තියනකම් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ. හැබැයි මහණනි අනාගතේ රත්තරන් වගේ දිලිසෙන දේවල් ලෝකෙ නිර්මාණය වෙනවා. අන්න එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එදාට ලෝකෙ කොටසක් රැවටෙනවා දිලිසෙන වස්තුන් කෙරෙහි. සද්ධර්මයේ පමණක් ලෝකෙ තියෙනකම් කවුරුවත් ලෝකෙ මුලා වෙන්නේ නැහැ. එහෙත් අනාගතයේ මේ සද්ධර්මයේම පාට යොදාගෙන වචන යොදාගෙන සද්ධර්මයේ වැනි දේ නිර්මාණය වෙනවා. ලෝක කෙනෙකුට හිතා ගන්න අමාරුයි. අන්න එදාට ලෝක පිරිස මුලා වෙන්න රැවටෙන්න ඉඩ තියෙනවා. එදා බුදු නුවණින් දුටු අවදියයි අද මේ උදාපත් වෙලා තියෙන්නේ. නිවන් මඟ පිළිබඳව මේ තරම් මතවාද ගොඩනැගුණු තවත් අවධියක් ඇද්දෝ කියන තරමට මේ වර්තමාන ලෝකයේ තුල නිවන් දකින්නේ මෙහිමයි කියලා එකිනෙකට ප්‍රතිවිරුද්ධ මඟ පෙන්වීම් බොහෝ කොට දකින්නට ලැබෙනවා. ඒ කවුරු කොහොම කිව්වත් අපේ ශාස්ත්‍රූවරයා වුණේ තථාගත ධර්මයේ බුදුරජාණන් වහන්සේද බුදු පදවියට පත් වූ මුල් වකවානුවේම ධර්මයේ ශාස්ත්‍රූවරයා බවට පත් කරගත්තා. එදා කුසිනාරාවේ පිරුණුවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරුව හඬා වැළපුණා අපි අනාථයි අපි අසරණයි කියලා. ආනන්ද මම පිරුණුවන් පෑවට නුඹලා අසරණ නෑ. ශාස්ත්‍රූවරයා මිය ගියේ නෑ, මිය යන්නේ නෑ. නුඹලාගෙත් මගෙත් ශාස්ත්‍රූවරයා තථාගත ධර්මයයි. ධර්මයේ ජීවමානව තියෙනවා තව බොහෝ කාලයක්. එනිසා ධර්මයේ ශාස්ත්‍රූවරයා බවට පත් කරගන්න. බුදුහාමුදුරු එහෙම දේශනාවක් කළ බව මතක ඇති. එනිසා අපිට තාමත් ශාස්ත්‍රූවරයා ජීවමානයි. අපි යමක් අහන්න ඕන, යමක් සොයන්න ඕන ඒ ශාස්ත්‍රූවරයාගෙන් මිස අනෙකෙකුගෙන් නොවේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් අපේ නිවෙන සංසිඳෙන මාවත අපි සොයා ගන්නට වෙනවා. එනිසා ටිකක් වෙහෙසෙන්න වේවි, මහන්සි වෙන්න වේවි. මොනවා හරි දෙයක් කරනවට වඩා වටිනවා හරි දේ හොයාගන්න එක. හරි දේ හොයාගෙන හරි දේ කරන එක. එනිසා පින්වතුනි, අපි අද දවසේ ඒ සඳහා ස්වල්ප මඟ පෙන්වීමක් විතරක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංසාර ගමනේ උත්පත්ති ලබන ස්ථාන 31ක් තියෙනවා. සතර ආපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6ක්, රූපී බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්ම ලෝක 4ක්. 31 භවයක් උත්පත්ති ස්ථාන තියෙනවා. මේ ස්ථානවල උත්පත්ති ලබන සත්වයන් අතරේ ලෝකේට අතිශයින් ශ්‍රේෂ්ඨ චරිතයේ බවට පත් වෙනවා මහා බ්‍රහ්මයා. ඊළඟට සක්‍රයා. ඊළඟට චක්‍රවර්ති රජතුමා. දේවත්වයේ රාජ සිටු තනතුරු සමාජය තුළ සම්භාවනාවට ලක් වෙනවා. මෙන්න මේ බඳු পদවි තනතුරු වලට පත් වුනහම ලෝකයේ තුල වින්ද යුතු මහා සැපයකට උරුමකම් කියන්නෝ බවට පත් වෙනවා. බ්‍රහ්ම රාජ්‍යයට පත් වුනොත් කල්ප ගණනක් ඒ සුව සම්පත් විඳින්නට පුළුවන්කම තියෙනවා. සක්‍රත්වයේ ලබා ගත්තොත් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුනොත් ලැබිය හැකි විඳිය හැකි සැපේ මහ ඉහළයි. හැබැයි මේ ශාසනය තුළ ලෝකයට සාපේක්ෂකව ඔය සැප පිළිබඳව එගීමක් කළත් එය සැබෑ සැපයක් හැටියට හඳුන්වන්නේ නම් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල ඇති සැප පිළිබඳව දේශනා කළේ අසුරු සැනක් ගසන වෙලාවක්වත් වර්ණනා නොකරමි කියලා. ඒ තරම් වෙලාවක්වත් ඒකට ඇගීමක් කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. ලෝකයට සාපේක්ෂකව මීට වඩා එතන හොඳයි කියන ඉගැන්වීමක් කළා. එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සතර අපායට වඩා මනුස්ස ලෝකය සැප ඇති තැනක්. මනුස්ස ලෝකයට වඩා දිව්‍ය ලෝකය සැප ඇති තැනක්. දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකය සැප ඇති තැනක්. හැබැයි බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව දිව්‍ය ලෝකයේ දුක් ඇති තැනක් වෙනවා. ඇයි බ්‍රහ්ම ලෝකයේ තියෙන සැප දිව්‍ය ලෝකේ නැති නිසා. දිව්‍ය ලෝකයට සාපේක්ෂකව මනුස්ස ලෝකයේ දුගතියක් වෙනවා. දිව්‍ය ලෝකේ තියෙන සැප මනුස්ස ලෝකේ නැති නිසා. මනුස්ස ලෝකයට සාපේක්ෂකව සතර අපායේ දුගතියක් වෙනවා. මනුස්ස ලෝකයේ තියෙන සැප එහි නැති නිසා. නිවනට සාපේක්ෂකව මෙහෙම උත්පත්තියක්ම දුගති වෙනවා. නිබ්බානං වා උපනිදාය සබ්භා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව මේ හැම තැනක්ම දුගති වෙනවා. එයි මේ හැම තැනකම දුක තියෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. මේ සියලු දුකෙන් නොබිදුණු බැවින් දුග්ගති කියන එක වචනයෙන් මේ තුන් භවයම බුදුරජාණන් වහන්සේ නම් කළා. එතකොට මේ ලෝකයේ කෙනෙකුට සතර අපායෙන් මිදලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබනවා කියන එකත් ලේසි කාරණාවක් නෙමෙයි. මනුෂ්‍යත්වයේ ඉක්මවා දේවත්වයට යනවා කියන එක හරි මහන්සියෙන් මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන එහි ප්‍රතිඵලයේ වශයෙන්ුයි ඒ ආත්ම භාවයේ ලැබිය යුත්තේ. දේවත්වයේ ඉක්මවා බ්‍රහ්මත්වයට යනවා කියන එක ඊටත් වඩා අමාරු කාරණාවක්. මනුස්ස ලෝකයේ තුලත් සිටුවරෙක් රජෙක් වෙනවා කියන එක බොහොම දුෂ්කර කාරණාවක්. ඊටත් වඩා අමාරුයි චක්‍රවර්ති රාජ්‍යයක් ලබනවා කියන එක. හැබැයි මේ අමාරුවෙන් නමුත් මේ ටික ලබන්න අපහසු නෑ කියන මේ සක්‍රත්වයේ බ්‍රහ්මත්වය චක්‍රවර්ති රාජ්‍ය රජසිටු තනතුරු දිව්‍ය මනුස්ස සම්පත් ලබන්න කෙනෙකුට අමාරුනේ අපහසුනේ. හැබැයි මේ සම්පත් ලබා ගත්තත් ඒ සැපත සැබෑ සැපතක් නන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද සාමීන් වහන්සේ සමග ධර්මචාරිකාවක යෙදෙන අතරේ එක දිගට නොනැවති ගමන් කරන කඩිරෑනක් උන්වහන්සේගේ නෙතඟට ගැටුණා. මොහොතක් උන්වහන්සේ නතර වෙලා බලාගෙන හිටියා. නොනැවති ඉදිරියට යන කඩිරෑනක්. එහෙම ටික වෙලාවක් බලාගෙන ඉඳලා උන්වහන්සේ මොහොතක් නිමේෂයක් සිනාවක් පහල කළා. ආනන්ද හාමුදුරුව දුටුවා. බුදුහාමුදුරුව සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුව දන්නවා බුදුවරු නිකං සිනහ වෙන්නේ නැහැ. මොකක් හරි ලොකු අර්ථයක් ඇති. ආනන්ද හාමුදුරුව ඉල්ලීමක් කළානේ බුදුහාමුදුරුවනි. ඇයි ඔබ වහන්සේ මේ සිනහ වුනේ? පෙනෙනවා දානන්ද මේ කඩිරැල. එහෙමයි ස්වාමීනි. ආනන්ද මේ කඩිරැලේ මහා බ්‍රහ්මයා නොවුණු එක කඩියෙක්වත් නැනේ. මේ ඔක්කොම මහා බ්‍රහ්මයා වෙලා තිපදිච්ච අය මේ ඉන්නේ. මෙන්න මෙහෙම දේශනාවක් කළා. දැන් බලන්න මහා බ්‍රහ්මයා වෙලා බ්‍රහ්මශ්‍රී වින්දනය කළ බ්‍රහ්ම රාජයෝ අද සතරපා ඇති විෂ දල සහිත කඩියෙක් බවට පත් වෙලා. ඔන්න ඔය හේතුව නිසා තමයි බුදුහාමුදුරුව ඔය ලෝකයේ තුල තියෙන උතුම් යයි සම්මත තනතුරු උනත් මහා සැප ඇති වර්ණනා කළ යුතු තැන් හැටියට නම් නොකලේ. අද බ්‍රහ්මශ්‍රී වින්දනය කරන කෙනා, සක්විති රජ සැප විඳින කෙනා, දෙව් සැප විඳින කෙනා, චක්‍රවර්ති රාජ්‍ය ශ්‍රී වින්දනය කරන කෙනා, රජසිටු තනතුරු ලැබපු කෙනා හෙට දවසේ තිරිසනෙක් වෙලා, පෙරේතෙක් වෙලා, අසුරයෙක් වෙලා, අපාය ගිනිදැල් මැද දැවෙන තැවෙන නිරිසතෙක් වෙලා උපදින්න පුළුවන්. ඒ සැපේ ස්ථාවර සැපයක් නෙමෙයි. කොයි වෙලාවේ කොයි මොහොතේ පහළට වැටෙනවද කියන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට ආයුෂ ගෙවිලා වෙන්න පුළුවන් ආයුක්ඛය. සමහර වෙලාවට කර්මය ගෙවිලා වෙන්න පුළුවන් කම්මක්ඛය. සමහර වෙලාවට ආයුෂයේ කර්මයේ දෙකම ගෙවිලා උභයක්ඛය. සමහර වෙලාවට ඒ දෙකම තිබියදී බාහිර උපද්ද්‍රවයකින් ඒ සැපත හිමි වෙලා යන්න පුළුවන්. කුමන හේතුවකින් හෝ ඒ සැපතින් පහළට වැටෙන්න වෙනවා. අන්න එදාට නැවතත් වතාවක් සතර අපාය දක්වා එද වැටෙනවා නම් ඒ විඳින සැපතට ලොකු එගීමක් කරන්න බෑනේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනාවක් කළා. බ්‍රහ්මත්වයට නොගියත් සක්විති රජකම නොලැබුවත් සක්‍රයා වෙලා නූපන්නත් දිව්‍ය ලෝකයට නොගියත් හැබැයි සැපේ ස්ථාවර භවක් තියෙන තැනක් උන්වහන්සේ පෙන්වුම් කළා. මේ ලෝකයේ තුල ලබන සියලු සැපයට වඩා උතුම් වෙනවා යම් කෙනෙකුට මේ ජීවිතයේ තුල සෝතාපට්ටි ඵලයේ පිහිටන්නට පුළුවන් නම්. සෝතාපට්ටි ඵලං වරං. සෝතාපන්න භාවයට පත් වුනොත් එතන තියෙන වටිනාකම කුමක්ද? උපදිනවනම් ආත්ම භාව 7යි තව. නැති අට්ඨමං භවං. අටවෙනි ආත්ම භාවයකට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මොනම හේතුවක් නිසාවත් තිරිසන් ප්‍රේත නිරය ආදී දුගති ආත්ම භාවයකට වැටෙන්නෙත් නැහැ. නියත පුද්ගලයෙකු බවට පත් වෙනවා. සම්මත්ත නියත මිච්ඡන්ත නියත කියලා නියත පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. පංචානන්තරයේ පාප කර්ම නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තාය මරණයත් එක්කම ඒකාන්තයෙන් ආනන්තරික අනතුරුවම විපාක ලබන බැවින් අපායේ උපදින බැවින් ඒකාන්තයෙන් නියත මිච්ඡන්ත නියත පුද්ගලයෝ බවට පත් වෙනවා. සම්මත්ත නියත මේ සෝතාපන්න භාවයට පත්වෙච්ච යම් කෙනෙකු වේද? ඔහුද නියත පුද්ගලයෙක්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනා. අපායට වැටෙන්නේ නේ. නියත වශයෙන් රහත් පදවිය අවබෝධය කරා ගමන් කරනවාමයි. ඒකේ කාල සීමාවක් දැක්ව ආත්ම භාව 8යි. ප්‍රමාද වුණත් ප්‍රමාද වෙන්න පුළුවන් කාලය. ඉන් එහාට මේ කාම භවයේ තුල රැඳෙන්න අයිතියක් නැහැ, ඉඩක් නැහැ, ධර්ම නියාමයක්. එහෙනම් අපට මේ ජීවිතේ බ්‍රහ්ම සැප, සක්‍ර සම්පත්, දේව සම්පත්, චක්‍රවර්ති රාජ සිටු සම්පත් ගැන හොයනවට වඩා මේ ජීවිතය තුළ සෝතාපන්න භාවය ගැන හිතුවොත් එබඳු තැනකට අපේ ජීවිතේ යොමු කරගන්න පුළුවන් වුණොත් අපට ඒකාන්තයෙන් අපි අපායෙන් මිදුණා කියලා කියන්න පුළුවන් නේද? බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්ම රාජවරුන්ට ඒ සතුට නෑ. ඒත් බයෙන් ඉන්නවා මේ සැප අහිමි වෙනකොට කොහේ උපදින්න වේවිද කියන. අද සැප විඳින සක්‍රයා බියෙන් ඉන්නවා කොයි වෙලාවෙ මේ සැප අහිමි වෙලා කොතන උපදින්න වේවිද කියලා. චක්‍රවර්ති රජුරෝ, ප්‍රාදේශීය රජවරු සිටුවරු බියෙන් ඉන්නේ කොයි වෙලාවෙ මේ සැප අහිමි වේවිද, කොයි තැනක උපදින්නට වේවිද කියලා දන්නේ නැහැ. අවිනිශ්චිතයි. ඒත් සෝතාපන්න භාවයට පත් වුණොත් ඔය ඔක්කොම සැපේට වඩා වටිනවා සෝතාපන්න භාවය. එනිසා අපිට පුළුවන්කම තිබුණොත් මෙන්න මේ ජීවිතය තුළ එබඳු උදාර ගුණයක් ජීවිතයට එකතු කරගන්න. අපි ලබාගත් මිනිස් ජීවිතයේ අර්ථය ගොඩනැගෙන්නේ එතනයි. මිහිඳු මාහිමියන් වහන්සේ, සංඝමිත්තා මහතෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කළේ ඔන්නෝය ශාන්තිය අපිට ළඟා කරලා දෙන්නයි. උන්වහන්සේලාට කරන සැබෑ ගෞරවය උපහාරය නම් උන්වහන්සේලා සම්බුදු දේශනාව තුළින් මතු කර දුන් ඒ උතුම් සෝතාපන්න භාවයේවත් අපේ ජීවිතයට එකතු කරගන්න එක, ළඟා කරගන්න එක, සමීප කරගන්න එක. සෝතාපන්න කියලා කියනකොට සෝත කියන වචනයෙන් අදහස් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුහාමුදුරුව සරියුත් හාමුදුරුවන්ගෙන් දිනක් විමසනවා සාරිපුත්තයිනේ, සෝත සෝත කියලා කියනවා කුමකටද මේ සෝත කියන්නේ? සාමේනි භාග්‍යවතුන් වහන්ස, අංග 8කින් යුක්ත වෙච්ච මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, එය එහෙමමයි උන්වහන්සේ අනුමත කොට වදාලා. එහෙනම් සෝතාපන්න භාවයට පත් වෙනවා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට පැමිණීම. ආර්ය අෂ්ටාංගික මාර්ගය සසංතානයේ තුල උපදවා ගැනීම. අපි දන්නවා සම්මා දිට්ඨි දෙකක් මේ ශාසනය තුල කතා කරනවා. සම්මා දිට්ඨින් පහම් භික්ඛවේ ද්වයං වදාමි. ආකාර දෙකකින් දේශනා කළා. පින්වතුන්ලා, මේ මොහොතේත් කටයුතු කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ සම්මා දිට්ඨිය කම්මස්ස කතා සම්මා දිට්ඨිය, ඒකට කියනවා ලෞකික සම්මා දිට්ඨි කියලා. ඊළඟට ලෝකෝත්තර ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ඒකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා. මෙන්න මේ චතුසත්‍ය සම්මා දිට්ඨියට පැමිණි කෙනා තමයි සෝතේට පැමිණි කෙනා හැටියට, සෝතාපන්නයා හැටියට නම් කරන්නේ. බුදුහාමුදුරුව එතනදිම සරියුත්හාමුදුරුවන්ගෙන් විමසනවා සෝතාපන්නයා සෝතාපන්නයා කියලා කියනවා කාටද සාරිපුත්තේනි සෝතාපන්නයා කියලා කියන්නේ ස්වාමීනි මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කෙනෙකු පැමුණුනේද පිවිසියේද අන්න ඒ බඳු කෙනාව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්න කියලා කියන්නේ එතකොට සෝතාපන්නයා කියලා කියන්නේ පැහැදිලි පින්වතුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසි කෙනා මෙන්න මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙනකොට අර නියත පුද්ගලයෙකු භවට පත් වෙන්නේ සතර අපායේ උත්පත්තිය පිණිස රැගෙන යන සංයෝජන ධර්ම තුනක් සිඳී බිඳී යන නිසා ඒ සංයෝජන තුන තමයි සසරේ බැඳ තමන සංයෝජන 10ක් කියවෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා ඔයින් පහක් උද්ධම්භාගිය පහක් ඕරම්භාගිය කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ පහ ඕරම්භාගිය පහලට හෙලන උද්ධම්භාගිය කියන්නේ උඩට ගෙනියන ඒ ඕරම්භාගයේ සංයෝජන අතරින් සංයෝජන තුනක් බිඳෙන්නේ සෝතාපන්න භාවයේ තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මෙන්න මේ තුන් සංයෝජනයන් දුරු වෙච්ච තැන සෝතාපට්ටි ඵලය දැන් ඒ සංයෝජන දුරු කරන්න පුළුවන් කමක් නැහැ ඊට අවශ්‍ය කරන නිසි මාර්ගය නිසි පිළිවෙත හසු නොවි හමු නොවි එහෙනම් ඔබෙත් මගෙත් බලාපොරොත්තු අපේක්ෂාව සෝතාපට්ටි ඵලය නම් මේ තුන් සංයෝජනයන් සිඳ දැමීම නම් එහෙනම් ඒ තුන් සංයෝජන ධර්මයන් සිඳ දමන ඒ ලෝකෝත්තර දර්ශනය අපි උපදවා ගන්නට ඕන කොහෙවත් ඉපදිලා තියෙනව නෙමෙයි මම උපදවාගත් දර්ශනයෙන් ඔබේ ආශ්‍රව ගෙවන්න බෑ ඔබ උපදවාගත් ලෝකෝත්තර දර්ශනයෙන් මගේ ආශ්‍රව ගෙවන්න බෑ මම උපදවාගත් දර්ශනයෙන් මට පුළුවන් මගේ ආශ්‍රව ගෙවා ගන්න ඔබේ సంతානයේ තුල උපදවා ගන්න ලෝකෝත්තර මාර්ගයේ ප්‍රතිපදාවෙනුයි ඒ ආශ්‍රව ගෙවන්න වෙන්නේ එනිසා තම තමන්ගේ సంతාන තුල උපදවාගත යුතු ධර්මයක් දහම් ගුණ කියද්දි ඒ ගැන කියවෙනවා මතක ඇති එහෙනම් දැන් අපිට ඒ සංයෝජන ධර්ම දුරු වෙන්නේ කෙබඳු ආකාරයකින් භාවිතා කිරීමෙන්ද කියන අදහස තේරුම් ගන්න ඕන එහිදී දේශනාව තුල සඳහන් වෙනවා ඉදං දුක්ඛන්ත යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ එනම් මේ තුන් සංයෝජන දුරු වෙන්නේ අපට යෝනිසෝ මනසිකාරය පැවැත්විය යුතු තැනක් හමු වෙන්න ඕන මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේ මාර්ගයයි කියලා මෙනෙහි කළ යුතු යෝනිසෝ මනසිකාරය පැවැත්විය යුතු තැනක් අපට හමු වෙන්නට ඕන හසු වෙන්නට ඕන මෙන්න මේ තැන කොතනද කියන එක අපි අද දවසේ විශේෂයෙන් පරිස්සමින් විමර්ශනය කරගත යුතු වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුසීම සූත්‍රයේදී, සුසීමය ඔබ දැනගත්තේ නමුත්, ඔබ නොදැනගත්තේ නමුත්, ධම්මට්ඨිති ඥානයට අනතුරුවම නිර්වාණ ඥානය පහළවන්නේය කියලා සංයුත්ත නිකායේ සුසීම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා ධම්මට්ඨිති ඥාන කියලා වචනයක්, අදහසක්. ධම්මට්ඨිති ඥානයට අනතුරුවයි මේ කියන නිර්වාණ ඥානය පහළ වෙන්නේ. ධම්මට්ඨිති ඥානයෙන් තොරව නිර්වාණ ඥානයක් පහළ වෙන්නට ඉඩක් නැහැ. එහෙනම් නිර්වාණ ඥානය පහළ වෙන්නේ ධම්මට්ඨිති ඥානයට අනතුරුව නම් අපිට සොයන්නට වෙනවා ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ මොකක්ද? ධම්මට්ඨිතිය කියලා කියන්නේ මොකක්ද? මේ ධම්මට්ඨිතිය කියලා කියන්නේ පවත්නා යථාර්ථය, ඇත්ත ඇතිසැටියෙන් දකින බව. හැබැයි මේ වචන නම් හරියට අපි භාවිතා කරනවා. හැබැයි ඒ වචන භාවිතා කරන්නත් ඕන නිසි තැන දකිමින්. නිසි තැන නොදැක දහමේ එන මේ වචන භාවිතා වුණාට, ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියලා කිව්වන්ට, ඒ ඇත්ත ඇති සැටියේ දකින්නේ කොතනද, කුමකද කියලා හරියට විවරණය නොවුනොත් මේ යථාර්ථයේ මතුවෙන්න විදිහක් නැහැ. පින්වතුනි, අපි කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කෙටි කරලා හෙඳින්වීමක් කළොත් මොකද්ද? බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකය පුරා ස්වාසු දහසක් ධර්මස්කන්ධයේ උපයෝගී කරගෙන කියන්න ලෝකයට පැහැදිලි කරලා දෙන්න හැදුවේ කුමක්ද? අපි ඒ සියල්ල එක්තැන් කරලා කෙටියෙන් දැක්වොත් අතීතය මිය ගොස් ඇති බව, අනාගතය නොහටගත් බව, වර්තමානය ඉපද නිරුද්ධ වෙන බව. දැන් මේක තමයි ඇත්ත. ධම්මට්ඨිතිය කුමක්ද? අතීතයේ මිය ගිහිල්ලා අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානය ඉපද නිරුද්ධ වෙනවා. දැන් බලන්න, ලෝකේ ඔබ මම ඉන්නේ මේ ධම්මට්ඨිතිය, මේ යථාර්ථය තුල නෙමෙයි. ඔබට අතීතයක් තියෙනවා, අතීතේ දැකපු අහපු දේවල් තියෙනවා. ඒ අහපු දැකපු දැනුණු දේවල් දැන් සිහි කරගන්න පුළුවන්. සිහි කරගෙන ආපහු ඒ දැකපු දේවල් දකින්න, අහපු දේවල් අහන්න, දැනුණු දේවල් දැනෙන තැනකට ආපහු යන්නත් පුළුවන්. දැන් බලන්න, ලෝකේ ජීවත් වෙන ඔබ අතීතයක් තියෙන, අනාගතයක් තියෙන, වර්තමානයක් තියෙන තැනක නම් තාමත් සිතුවිලි මෙහෙවන්නේ, අපි බුදුදහමේ යථාර්ථයට තාම සමීප වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ස්වාසු දහසක් ධර්මස්කන්ධය යොදාගෙන ලෝකෙට දේශනා කරන්න හැදුවේ මෙන්න මේ ඇත්ත පෙන්වලා දෙන්න. ඇත්ත මේක තමයි. ඔය මොකක් හරි බිඳි බිඳි යනවා දකින එක නෙමෙයි. අපි අද වර්තමානයේ හුඟක් දෙනෙක් ඇත්ත දකිනවා කියන්නේ හටගත්ත දේ, හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා කියලා දකින එක. ඕක ධම්මත්ථිතිය නෙමෙයි. බුදුහාමුදුරුව පැහැදිලි කොට දේශනා කළා නත්ති ජාතස්ස අමරණං. උපන්නහුට අමරණීයත්වයක් නැහැ කියලා. උපන්නොත් හටගත්තොත් නැසෙනවා වෙනසෙනවා කියලා දේශනා කළා. සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණයේ දේශනා කළා. අද හුඟක් දෙනෙක් නිවන කියලා හිතාගෙන ඉන්නේ